ගරු රවින්ද බණ්ඩාර මන්ත්‍රීතුමා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අර කතානායකතුමනි, මම ආරක්ෂක අමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්න ටික අහනවා.
ගරු කතානායකතුමනි, ගරු රවින්ද බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රශ්න පහක් අහලා තිනෝ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ ආපදා කල්මනාකරණ සම්බන්ධව නායම් හේතුවෙන් අවතරණු පවුල් සංඛ්‍යාව දිස්ත්‍රික්ක වශයෙන් ඒකේ සම්පූර්ණ ප්‍රමාණය 2019 සිට මේ දක්වා 2023 දෙසැම්බර් 23 වෙනිදා දක්වා අප්ඩේට් එක අපි අරන් තින්නේ 3154 ක ප්‍රමාණයක් නායම් අවදානම් සහිත දිස්ත්‍රික්ක 14කින් හඳුනාගෙන තියෙනවා. ඒකේ බලපෑමට ලක් වූ පවුල් අතරින් වැඩිම පවුල් ප්‍රමාණයක් අල්පෑමට ලක්ව තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඒ වගේම නුවරඑළිය, කෑගල්ල දෙවැනි තැනටත් තුන්වෙනි ලෙස නායම් බලපෑම ලක්ව දිස්ත්‍රික්ක ලෙස වාර්තා වෙලා තිනවා. ඒ දිස්ත්‍රික්ක වශයෙන් වෙන්වෙන් වශයෙන් මං කිව්වේ ප්‍රමාණය 3154 බදුල්ල, කොළඹ, රත්නපුර ආදී වශයෙන් දිස්ත්‍රික්ක 14කට වෙන් වෙලා තිනවා. ඒ අවතරණු පවුල් සංඛ්‍යාව ඒ සංඛ්‍යාවත් ඉදිරිපත් කරලා තිනවා ගරු රවින්ද්‍ර බණ්ඩාර මහතුමාගේ අවධානය සඳහා ඔබ අහපු ඒ පිළිතුරු සම්බන්ධයෙන්. දෙවෙනි ප්‍රශ්නය හැටියට අහලා තින්නේ තාවකාලික නිවාසවල පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව සහ ඥාතීන් සහ හිතවතුන්ගේ නිවාසවල පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව. ඒකේ 3154ක් කියලා මුලින් සම්පූර්ණයෙන් දැන්නුවා සම්පූර්ණ පවුල් සංඛ්‍යාව. ඒකෙන් පවුල් 264ක් පමණක් තාවකාලික නිවාසවල පදිංචිව සිටිනවා ගරු කතානායකතුමනි. ඒකෙම ඒ පවුල් 264න් පවුල් 128ක් පමණක් ඥාතීන්ගේ හිතවතුන්ගේ නිවාසවල පදිංචිව සිටිනවා. ඒකේ සවිස්තරාත්මක විස්තර වාර්තාවක් ඉදිරිපත් කරලා තිනවා. ඒ කියන්නේ තාවකාලික නිවාසවල පවුල් 264යි ඒ දිස්ත්‍රික්ක 14 ඇතුලේ. ඒ වගේම හිතවතුන්ගේ නිවාසවල පවුල් සංඛ්‍යාව 128ක් යනුවෙන් සඳහන් කරලා තිනවා. තුන්වෙනි පිළිතුර විශේෂයෙන්ම ඉතාම සංකීර්ණයි. ඉහත පවුල් වලට මේ වනතෙක් විකල්ප නිවාස ඉඩම් නොලැබීමට හේතුව කවරේද කියලා අහලා තින්නේ. ඒකට චූටි හැඳින්වීමකුත් එක්ක විනාඩි 2-3ක් අරගෙන මම ඒ ගැන තත්ත්වය පැහැදිලි කරන්නම්. ආපදා කළමනාකරණයේදී අවදානම් වශයෙන් අපි ගත්තම ආපදා හඳුනා ගැනීම පළමු පියවර හැටියටත් ජාතික වශයෙන් ඒ අනුව නායම් අවදානම් පිළිබඳව අපි සැලැස්මක් හැටියට සිතියම් ගත කර ජාතික ගොඩනැගිලි ප්‍රාදේශීය සංවිධානය විසින් සකසලා තිනවා. ඒ මත පදනම්ම තමයි දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාස අවදානම අනුව අධික, මධ්‍යම සහ ආම වශයෙන් කාණ්ඩ 3කට, කැටගරි 3කට අපි වෙන් කරගෙන තිනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ. ඒ වගේම එම ආපදා වැළැක්වීම, ආපදා අවදානම අවම කිරීම, මිටිගේෂන්, ඒ වගේම රෙස්පොන්ස් කිරීම, නැත්නම් ප්‍රතිචාර දැක්වීම, පූර්ව සූදානම් කිරීම සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකත් එක්කම සියලුම පාර්ශ්වකාර ආයතන එකම ජාලයකට අපි ඇතුළත් කරලා නෙට්වර්ක් ගත කරලා කෝඩිනේට් කරලා රාජ්‍ය නෝන සංවිධාන සහ ප්‍රජාමූල සංවිධාන සමග එකපද්දව ක්‍රියා කරනවා. ඒකෙන් ඊළඟ ප්‍රශ්නය අහලා තිනවා ඉහත පවුල් වලට මේ වනතෙක් විකල්ප නිවාස සහ ඉඩම් නොමැතිවීම හේතුව කියන එකට ඉතාමත් සංකීර්ණයි කියලා මම පෙන්වා දුන්නේ. නායම් හේතු නවතන්නේ දැනට තාවකාලික නිවාසවල ඔවුන්ගේ ඥාතීන්ගේ හිතුන්ගේ නිවාසවල පදිංචිව ජීවත් වන ජනතාවට විකල්ප නිවාස ඉඩම් නොලැබීමට විවිධ ආර්ථික වශයෙන්, නීතිමය වශයෙන්ුත් විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. සමාජීය හේතුන් බලපාලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක අධි අවධානය යටතේ හඳුනා ගන්නලද ඉඩම් වල පදිංචිකරුවන් ඉවත් කිරීම ඔවුන්ගේ කැමැත්ත මත තමයි සිද්ධ වෙන්නේ. ඔවුන්ට ඒ කැමැත්ත දීලා තිනෝ අධි අවදාන වුණත් ගොඩක් ජනතාවෙන් යන්න අකමැති. නමුත් පුද්ගලයන් එම ස්ථානයෙන් අනිවාර්යයෙන් ඉවත් කිරීමට මේ වන විට නීතිමය ප්‍රතිපාදන නැහැ. ඒකෙන් අපේ ආරක්ෂක හමුදාවන්, ඒ වගේම පොලිසිය සහ අනිකුත් රාජ්‍ය ආයතන ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම අධි අවධානය යටතේ හඳුනා ගන්නා ලද ඉඩම්වල පවතින කෘෂිකාර්මික වගාවන් මත ආර්ථික කටයුතු පදනම් වීම හේතුවෙන් සහ ඒ පවුල් පදිංචි වෙලා තියෙන අයවලුන්ගේ අංග සම්පූර්ණ නිවාසවල වටිනාකම ඉහළ වටිනාකමක් සහිත වීම, ඒ හින්දා නැවත පදිංචි කිරීම වැඩසටහන යටතේ ලබා දෙන ඉඩම් පර්චස් ප්‍රමාණය 10යි. ඒක ඉතාමත් කුඩායි. ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් ඒ ස්ථානවලින් ඉවත් වීමට මැලිකමක් දක්වනවා. ඒ වගේම මෙම් ප්‍රදේශවල පදිංචිකරුවන් ඒ ප්‍රදේශවල තියෙන උපසංස්කෘතීන් වලට සම්බන්ධ වෙලා තියෙන නිසා ඉවත් වීමට දැඩි අකමැත්තක් දක්වනවා. ඒකත් ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා තෝරාගෙන දීර්ඝ කාලයක් ගත වූ ප්‍රතිලාභීන් වුවද නැවත පදිංචි කිරීමේ විකල්ප අපි හතරක් සොයාගෙන තියෙනවා. ඒ ගැන අපි ජාතික මට්ටමේ සාකච්ඡා කරලා තියෙනවා. නිවාසක් සහිත ඉඩමක් මිලදී ගැනීම, තමාට හිමි වෙනත් ඉඩමක නිවාස ඉදිකිරීම, ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදිකිරීම, නැත්නම් රජයෙන් ලබා දෙන ඉඩමක නිවස ඉදිකිරීම. එතකොට ඒවා අතරින් එකක් තෝරා ගැනීමට අපෝසත් වීම ගොඩක් වෙලාවට ප්‍රතිලාභීන් විසින් රජයේ හෝ පෞද්ගලික ඉඩම් තෝරා ගැනීමේදී ඒ සඳහා අනවශ්‍ය ප්‍රමාදයක් සිදු වෙනවා ගරු කතානායකතුමනි. නමුත් මෙතන තියෙනවා 2020 වර්ෂයේ කොවිඩ් වසංගතයේ තත්ත්වයයි 2022 රටේ ඇති වූ ආර්ථික ආපතේ හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ඉහළ යාමෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ලබා දෙන ඒ මුදල නිවාස ඉදිකිරීමට නොහැකි වීම, ඒ වගේම ඉඩමක් මිලදී ගැනීමට ලබලා දෙන්නේ ලක්ෂ 4ක මුදලක්, නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සඳහා ලබා දෙන්නේ මිලියන 1.6 ලක්ෂ 16ක්, රජයේ ඉඩමක් ලබා දිය හැකි නම් නිවාස ඉදිකිරීම සඳහා ලක්ෂ 12යි ලබලා දෙන්නේ. ඉතින් සමහර දිස්ත්‍රික්කවල කතානායකතුමනි ඉඩම්වල මිල අධික වීම, ඒ වගේම රජයේ ඉඩම් නොමැති වීම හේතුවෙන් නැවත පදිංචි වීමට සුදුසු ඉඩම් ලබා ගැනීමටද ඉතාමත් අසීරු තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල රජයේ ඉඩම් බහුල වුණත් නැවත පදිංචි කිරීම වැඩසටහනට ගෙවීම කර එම ඉඩම් මිලදී ගැනීමට නොහැකි වීමත් ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් නායෑමේ අධි අවධානයට ලක් වූ රජයේ ඉඩම්, ඒ වගේම අනවසර ඉඩම්, දුම්රිය රක්ෂිතට අයිති ඉඩම්, වතු ඉඩම් වල පදිංචිවල පවුල් නැවත පදිංචි කිරීම වැඩසටහන ඇතුළත් කර ගැනීමේදී ඒ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වීමත් විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒක අපි කවුරුත් දන්න ප්‍රශ්නයක්. නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත වතු ඉඩම් වතු සමාගම් විසින් නිදහස් කිරීමේදී විශාල ප්‍රමාදයකුත් තියෙනවා. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර. හතරවෙනි ප්‍රශ්නේ ඊට ගැටලු විසඳීම සඳහා අපි ආරක්ෂක මාත්‍යාංශ වශයෙන් ගන්න ලබන පියවර තමයි අහලා තියෙන අපි විශේෂයෙන්ම ප්‍රතිපාදන ව්‍යසන කළමනාකරණ පනත තියෙනවා. ඒ සංශෝධනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ නැවත පදිංචි කිරීමේ වැඩසටහනට ඇතුළත් වීමට අකමැති මං අර පෙර දැනුවා පරිදි මේ වන විටත් අධි අවධානන් නිවෙස්වල රැඳී සිටින පිරිස් සම්බන්ධයෙන් ගැතුණු ක්‍රියාමාර්ග ප්‍රතිපාදන ව්‍යසන කළමනාකරණ පනතට ඇතුළත් කර ඒවා නැවත සංශෝධනය කරමින් දැවට කටයුතු කරනවා. ඉදිරියේදී ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ ඉඩම්වල යටිතල පහසුකම් කටයුතු සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබා දීම මගින් අලුත් නිවාස පදිංචි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නත් කටයුතු කරලා තිනවා. ඒ වගේම 2024 වර්ෂයේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 79ක ප්‍රතිපාදනත් අපි ලබලා දීලා තිනවා ගිය අවුරුද්දේ. ඒ වගේම නැවත පදිංචි කිරීම වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීමට ලබා දෙන අර ප්‍රමාණවත් නොවන මුදල බැවින් ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමටත් නිවසේ වර්ගාඩි ප්‍රමාණය 550 දක්වා අඩු කිරීමට, නමුත් සාමාන්‍යයෙන් පනත අනුව දීලා තියෙන්නේ වර්ගාඩි 650යි. අවශ්‍යතාවය අනුව සහ අර මේ අමුද්‍රව්‍ය මිල ගණන් වැඩිවීම සම්බන්ධව වර්ගාඩි 55කට අඩු කළා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලස්සලා තිනවා. ඒ අනුව අර වර්ගාඩි 650ක ඒ අනුමැති එනකම් මේ වන විට ලබා දෙන මුදලින් සම්පූර්ණ කිරීමට වෙනුවට කාමරයක් මුළු තැන්ගයක් සහ වැසිකිළියක් සකස් කර පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට මේ කටයුතු කරනවා. ඒ වගේම අධික වර්ෂාව සහිත අවස්ථාවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම් අධි අවදානම් ස්ථානයේ පදිංචි සිටින පුද්ගලයන් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම්වර අධිෂ්ඨානය යටතේ ඉවත් කිරීම සුරක්ෂිත ස්ථානයේ යොමු කිරීමට කටයුතු සම්බන්ධ කරලා තියෙනවා. යෝජනා හැටියට ගරු කතානායක තුමනි අපි දැනට කටයුතු කරගෙන තියෙනවා රිඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 4ක් කියන එකට ලක්ෂ 5 දක්වා වැඩි කරන්නත් නිවසක් ඉදිකිරීම සඳහා දැනට ලබා දෙන මිලියන 1.2ක් ලක්ෂ 12ක් කියන එක ලක්ෂ 20 දක්වත් නිවසක් සමග ඉඩමක් මිලදී ගැනීම සඳහා දැනට ලබා දෙන ලබන ලක්ෂ 16 මුදල් ලක්ෂ 25 දක්වත් වැඩි කරන්න කටයුතු කරලා තිනවා. ඒ ඒ ඒ අනුමැතිය ආවම අපි ඒ අනුව තමයි ඒ ප්‍රතිලාභින් ප්‍රතිලාභ ගෙවන්නේ. ඒ වගේම අවසාන ප්‍රශ්නේ කෙටියෙන් පැහැදිලි කරන අවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලය හරහා ප්‍රතිපත්මය තීරණය ගැනීම සඳහා ඒ අනුව කටයුතු කිරීමට අපේක්ෂිතයි. ඉදිරියේදී මෙවැනි තත්ත්ව වළක්වාලීම සඳහා තිරසාර අපි විද්‍යානුකූලව ක්‍රමවේදයකට අවශ්‍යතාවය රජයේ හොඳින්ම අපි වටහාගෙන තිනවා. උපායීය ලෙස ජාතික මට්ටමෙන් සියලුම කරුණුකාරණා ඒවට සම්බන්ධ වෙන අපි සැලකිල්ලට භාජනය කරගෙන ක්‍රමවේද වෙනස් කිරීම වලට භාජනය කරන්න කටයුතු කරලා තිනවා. ඒකෙන් අපි නායම් වළක්වා ගැනීම නායම් අවම කර ගැනීම සඳහා අපි ස්ට්‍රක්චරලි මෙකැනිසම් එකක් අපි හඳුන්වා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම නායම් අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා පූර්ණ සූදානම් කිරීම නායම් අවධානය පිළිබඳ පූර්ණ දැනුමක් කිරීම ඇලි වෝනි සිස්ටම් එකත් අපි තවත් යාවත් කාලීන කරනවා. මේකේ ප්‍රධානම වශයෙන් ආපදා වැළැක්වීම ආපදා අවධානම අවම කිරීම ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම පූර්ව සූදානම් කිරීම කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සියලුම පාර්ශ්වික ආයතන එකම ජාලයකට ඇතුළත් කරලා කටයුතු කරනවා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම අපිට බලපාලා තියෙන ප්‍රධානම ප්‍රශ්න ටික තමයි අවිධිමත් අනීතික අදූරදර්ශීව සහ සැලසුමක් නැති අනවසර ඉදිකිරීම් ඒ වගේම සැලසුමක් නැති සමහර සංවර්ධන ව්‍යාපෘති පාරිසරික වශයෙන් සැලකිල්ලට භාජනය කළ යුතු කරුණුකාරණ සැලකිල්ලට නොගෙන ඒ කියන්නේ වන විනාශ කඳු කැපීම් ඒ වගේම වැලි ගොඩ දැමීම් පාරවල් අයිනේ සිද්ධ වෙන ලොකු පස් කැපීම් ඒ හේතුවෙන් විශාල අවදානමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ නායම් අනුතුරු සිදුවිය හැකි අවදානම් කලාප ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සම්පූර්ණයෙන් තහනම් කරලා තිනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අපි සම්බන්ධ කරලා තිනවා. ඉතින් ඒ ටික තමයි මේකෙන් අපි පිළිතුරු සැපීමට ඉදිරිපත් වෙන්නේ.
ගරු අමාත්‍යතුමනි, ඔබ ස්තුති වන්දනා ඔබතුමාගේ පැහැදිලි කිරීමට. ඉතාම හොඳ අවබෝධයකින් මේ සම්බන්ධ කටයුතු කරන බව ඉතාම පැහැදිලි. ඉතින් මම අහන්න යන අතුරු ප්‍රශ්න දෙකේ කාරණාත් ගොඩක් දුරට ඔබතුමා අතින් පැහැදිලි වුණා. ඒ වගේම තමයි මා නියෝජනය කරන බදුලිශ්ශිකේ අපතලයේ ආසනය කියලා කියන්නේ මේ නායම් අවදානම දැඩි ප්‍රදේශයක්. ඒක ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම පහුගිය කාල සීමාවේදී නායම් සම්බන්ධ කාරණාවලදී ඇතැම් ස්ථානවල ඒ කියන්නේ මේ නාය ගියාට පස්සේ දෙන විසඳුම් වෙනුවට ඊට කලින් ඒවා වැළක්වා ගැනීම සම්බන්ධව ඔබතුමාලගේ මැදිහත් වීම මම අගය කරනවා. පහුගිය දවස්වල විශාල ගලක් එහෙම ඉවත් කිරීමට අපි කටයුතු කරා. ඒකට ඔබතුමාලා මැදිහත් වුණා. ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට මම කරන්නේ දැන් අපි දැක්කා පහුගිය ওই නායම් ඉඳ දැන් කබරගල ප්‍රදේශයේ දැන් අවුරුදු දෙකකට ආසන්න ප්‍රමාණයක් කාලයක් ඒගොල්ලෝ ටී ෆැක්ටරි එක කියන්නේ තේ කර්මාන්ත ශාලාවක ඉන්නවා. ඉතින් එතනදී ඒ එතෙක් නිවාස ප්‍රමාද වීම වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග. ඒ වගේම තවත් කැලිපානාවල අපි දැක්කා අවුරුද්දක් විතර ඉන්නවා. ඉතින් එතනදී මම දකින දේ තමයි දැන් මේ ඔබතුමාත් කිව්වා වගේ මේගොල්ලෝ දැන් කෘෂි කර්මාන්තයේ යෙදුණු අය ඉන්නවා පතු ආශ්‍රිත රැකියා කරපු අය ඉන්නවා ඒගොල්ලන්ට ඒ නිවාස ලබා දෙන්න ඉඩම් ලබා දෙන්න ගියාම තියෙන ගැටලුවක් විදිහට අඳුරගත්ත දෙයක් තමයි ඒ ඉඩම් ගත්තම ඒකට NBRO report ගන්න ඕනේ ඒක කාලේ යනවා ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා ඉතින් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන ගාම මම ප්‍රශ්නයක් යොමු කරනවා ඒ වගේ අපි දැන් රජයේ ඉඩම් හඳුනාගත්ත රජයේ ඉඩම් LRC ඒවා රජයේ වතු ඒ ඉඩම් ලබා දෙන්න ගියාම ඒවට කලින් අපි දැන් හිතමු වතු ආශ්‍රිතව යම් ආපදාවක් ලක් වෙනවා නම් අපි පූර්ව සූදානමක් තියනවා නම් මෙන්න මේ ප්‍රදේශයේ අපි NBRO report අරගෙන මෙතන නිවාස ඉදිකරන්න සුදුසුයි කියලා එම කල්ැතුව සැලසුමක් සකස් කරන්න ඔබතුමාගේ අදහසක් තියනවාද එහෙම වුණා නම් මම හිතන අර කාල සීමාව අඩු කරගන්න පුළුවන් මොකද දැන් අර වසර දෙකක් හිටපුවාගේ දැන් ප්‍රශ්නේ විසඳෙමින් යනවා ඒ වගේම ඉදිරියේ තියෙන ආපදාවලදී මම හිතන්නේ ඉතාම ඒක ප්‍රයෝජනවත් වෙනවා ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ
ආක්ෂිතක වශයෙන් ගරු මන්ත්‍රීතුමනි ඔබ හරි නිවැරදි අපි ඒ සම්බන්ධව දත්තවත් එකතු කරනවා ගොඩනැගිලි පරිශන සංවිධානයේ මගින් ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණා සියල්ලක්ම අපි සැලකිල්ලට භාජනය කරගෙන අර මං කිව්වා වගේ ජාතික මට්ටමේ ස්ට්‍රක්චරල් චේන්ජ් එකකට යන මෙකැනිසම් එකට අපි මේක ඇතුළත් කරන්න අපි යෝජනා කරලා තිනවා ඒ ඔබගේ අදහස් සියල්ලක්ම මේකේ අපි ගැබ්බෙලා තියෙන බව දන්නවා ස්තුතියි
તો દેવની પ્રશ્ને
દેવની પ્રશ્ને ઇલિબત કરા දැන් પહેલેની પ્રશ્ને යම් පැහැදිලි කිරීමක් එතෙන්දී ඔබතුමා මං හිතන්නේ ඔබතුමා දැනුවත් ඇති විවිධ රජයේ ඉඩම් නැත්නම් විවිධ දේශපාලඥ විසින් දේශපාලන හිතවත්කම් මත තව අනීතිකව ඒ ඉඩම් පරිහරණය කරනවා ඒ සම්බන්ධව මං හිතන්නේ ඉඩම් අමාත්‍යාංශය අදාළ තොරතුරු අරගන්න කියන ඉල්ලීමක් කරමින් මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි දෙවෙනි ප්‍රශ්නයට ඔබතුමා පිළිතුරක් අතනම දුන්නා ඔය ලක්ෂ 12ක මුදල ලක්ෂ 20ක් දක්වා ලක්ෂ 16ක මුදල ලක්ෂ 35ක් දක්වා වැඩි වෙන එම යෝජනා කරලා තිබුණා ඒක ඉතාම හොඳයි මොකද අපි දන්නවා නිවසක් ඉදිකරන්න මේ මුදල කොහෙත්ම ප්‍රමාණවත් නැහැ වගේම මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි පහුගිය දවස්වල කියන්නේ ජීවිත හානි අපි හිතමු අලියෙක් ගැහුවා නායකතා ඒ ජීවිත හානි උන අය සඳහා දෙන වන්දි මුදල සම්බන්ධව අපි යම් ඒක වැඩි කිරීමක් ගැන අපිට කියන්නේ දැනගන්න ලැබුණා ඒ සම්බන්ධව ඔබතුමාගේ වැඩියක් තිය මොකද්ද දැන් ඒක මේ විදිහට වැඩි කරලා තියනවාද
ඔබගේ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමනි හරි ඒ කියන්නේ අපි කිමුල් ප්‍රහාරයක් සිදු වෙච්ච අවස්ථාවල එහෙම නැත්නම් අලිමිනිස් ගැටුමකින් විපතටපත් වෙන අයවලුන් සඳහා අපි ලක්ෂ 10ක් මිලියන 1ක් ලබලා දෙනවා ආපදාවකින් ජීවිත හානිය සිදු වෙනකල ලක්ෂ 2කමාරය දැනට පනතෙන් අපි සම්මත කරගෙන තින්නේ ඒ සඳහා යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තිනෝ ඒකත් ලක්ෂ 10 දක්වා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාව දැනට අනුමත වෙලා තිනෝ කැබිනට් මණ්ඩලයෙන් ඒක අනුමත වුණාට පස්සේ ඊළඟ අයවැයෙන් වෙන් කරගෙන මුදල් ලබලා දෙන්න අපි කටයුතු කරන්න සූදානම් සිටිනවා බොහොම ස්තුතියි
ගරු රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යමාගෙන් ඇසීමට ගරු නීතිඥ ලක්මාල් හේමචන්ද්‍ර මෙනවිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යමාගෙන් ඇසීමට
ප්‍රශ්න ඉදිරිපත් කරනවා
දරු කතානායකතුමනි ආ එක වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ ආයතන අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතී දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කිරීම සඳහා පියවර ගනිමින් සිටී ආ දෙක මෙම පද්ධතිය තිබෙන්නා වූ ගැටලුකාරී තත්ත්වයේ මත සේවා සැපයීම අභියෝගයට ලක් නොවන පරිදි ආයතන අතර අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කරමින් පවතී ආ එක ඔව් ආ දෙක ස්වස්ථා පරිගණක මෘදුකාංග පද්ධතිය ආ තුන ඔව් ආ හතර ඔව් ආ පහ නියෝජ්‍ය අධ්‍යක්ෂණරාල් වෛද්‍ය සැපයීම් ආ හය මෙම මේ වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියේ තුල හඳුනාගෙන තියෙන අක්‍රමිකතා සහ දුර්වලතා කවරේද කියන එක ඇතැම් ඖෂධ සඳහා ප්‍රමාණවත් ලියාපංච සැපයීම්කරුවන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපංච ලබාගෙන නොමැති වීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපංච සැපයීම්කරුවන්ද මිල ගණන් කැඳවන අවස්ථාවේ ලන්සු ඉදිරිපත් නොකිරීම ලන්සුකරුවන් ඇතැම් ඖෂධ සඳහා අධික මිල ගණන් ඉදිරිපත් කිරීම සැපයීම්කරුවන් නිසි වේලාවට සැපයීම් සිදු නොකිරීම අහත අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ ඖෂධ සමාලෝචන කමිටු රැස්වීම ඇතුළු ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී. ඈ පැන නොනගී.
ඇමතිතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය මේ වෙනකොට NMRA ආයතනය සම්බන්ධයෙන් සහ ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තා පළ වෙලා තියෙනවා බොහොමයක්. මේ වන විට එම ආයතනයේ කටයුතු සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් අපිට මේ වාර්තාවක් ලබා දෙන්න පුළුවන්ද? ඒ ආයතනයේ සිදුවලා තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොනවාද කියලා දැනගන්නට කැමතියි.
ගරු කතානායකතුමනි, එතුමේ ඇහුවේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් සහ මේ අතුරු ප්‍රශ්නය. ඖෂධ සැපීමේ ක්‍රියාවලියට සම්බන්ධ ආයතන කීපයක් තියෙන එකක් තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඊළඟට වෛද්‍ය සැපීම් අංශය, ඒ වගේම SPC එක නැත්නම් රාජ්‍ය ඖෂධ සංස්ථාව. ඊට අමතරව රජයට සම්බන්ධ නිෂ්පාදන ඒකකයේ හැටියට ඖෂධ නිෂ්පාදන සංස්ථාව SPMC එක. මෙන්න මේ ආයතන හතරේ ක්‍රියාකාරීත්වය තුළ තමයි රටට අපේ රෝහල් වලට ඖෂධ ගෙන්වීම තීන්දුවන්නේ. එතකොට ඇත්තරම මේ ආයතන හතර සම්බන්ධීකරණය කිරීමම තමයි මේකට තියෙන ප්‍රධානතම පිළිතුර බවට පත් වෙන විසඳුම බවට පත් වෙන්නේ. අපි ඒ කටයුතු දැන් කරමින් යනවා කියන එක තමයි මම පිළිතුරෙන් කිව්වේ. එතකොට මේකේදී ප්‍රධාන කාර්යයක් ඉටු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මෙතන බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. ඔබතුමා දන්නවා අර මේකට යම් කිසි ආකාරයක තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ගිහිල්ලත් ඒකත් සම්පූර්ණයෙන් අසාර්ථක බවට පත් වුණා. ඒක ඇතුළේ වංචාවන් සිද්ධ වුණා. ඉතින් මේක ඇතුළේ ෆයිල් ගොඩ ගහනවා. අපි ආණ්ඩුව ගන්නකොට ඇත්තරම ෆයිල්ස් 2100ක් මේක ඇතුළේ තිබුණා. ඒක අපි දැන් සැලකිතු මට්ටම අඩු කරගෙන ගිහිලා තියෙනවා. පහුගිය කාලේ 1200ක් ක්ලියර් කරලා තියෙන්නේ. තවදුරටත් 900ක් තියෙනවා. පහුගිය මැයි 31 වෙනිදා වෙනකොට NMR එකේ රෙජිස්ට්‍රේෂන් සඳහා බාර දීපු. දැන් අපි ජනවාරි පළවෙනිදාන් ඉදිරි මාස 3 ඇතුළතදී මේ ක්‍රියාවලිය විධිමත් කරලා මෙන්න මේ අලුතෙන් ලියාපදිංචි ඉල්ලුම් කරන ලද සහ යළි ලියාපදිංචියට ඉදිරිපත් කරන ලද ඒ ඖෂධවලට ලියාපදිංචි ලබා දීමේ කටයුතු වේගවත් කරනවා කියන කෙනෙක් කතානායකතුමනි නොසලකෙලින් කටයුතු කරනවා කියන එක නෙමෙයි. මේ සියලුම ඉදිරිපත් කරන ලද රොසියස් පරීක්ෂා කරලා බලලා සාම්පල් චෙක් කරලා අවශ්‍ය ප්‍රමාණයේ මැදිහත් වීම කරමින් තමයි වේගවත් කරන්නේ. එහෙස අපි මාර්තු මාසෙ වෙනකොට මේ තියෙන බැක්ලොග් එක ක්ලියර් කරලා අවසන් කරන බලාපොරොත්තු වෙනවා. මේකෙන් NMR එක ඇතුළේදී සෑහෙන සහනයක් ලැබෙයි. එතකොට අපිට තව ස්ටාෆ් එක කීපයක් වැඩි කරගත්තාම මේ රෙජිස්ට්‍රේෂන් එක ඉක්මන් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ මේක ඇතුළේ සිදු කරන ලද අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් මම කලින් මන්ත්‍රීවරයෙක් අහ ප්‍රශ්න උත්තරයක් ලබා දුන්නා. පහුගිය කොවිඩ් සමයේදී ලියාපදිංචි නොකරන ලද සමාගම් විසින් කරන ලද වංචා ගණනාවක් තියෙනවා. ඒ ගැන දැන් පරීක්ෂණ ආරම්භ කරලා තිබෙන්නේ. ඒ අභ්‍යන්තර පරීක්ෂණයෙන් පස්සේ ඒ මත පදනම් වෙලා මේ විමර්ශන සහ මේ පරීක්ෂණ මේ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යොමු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අමතිතුමනි, ඖෂධවල තත්ත්ව පරීක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ විශාල අර්බුදයක් ඇති වෙලා තිබුණා, ප්‍රශ්න ගණනාවක් මතුවුණා. මේ වන විට ඖෂධවල තත්ත්ව පරීක්ෂාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ පියවර අරගෙන තිබෙනවාද? අරගෙන තිබෙනවා නම් ඒ මොනවද?
කතානායකතුමනි, ඖෂධ තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ යම් පරීක්ෂණාගාරයක් තිබෙනවා. නමුත් මම හිතනවා අපේ රටේ තිබෙන අවශ්‍යතාවය අනුව සහ මේ ඖෂධ ශේෂ්ත්‍රයේ තිබෙන ගැටලු අනුව ඒක ප්‍රමාණවත් නැහැ. එනිසා අපේ බලාපොරොත්තුව තමයි ඉදිරි වසර 3 ඇතුළතදී WHO recommendation standards වලට අනුකූලව තත්ත්වයෙන් ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන විද්‍යාගාරයක් ඉදිකරන එක. ඒකට දැන් අපි ක්‍රමවේදයක් හදාගෙන තියෙන සල්සුන් සකස් කරමින් ඉන්නවා. ඒකට අදාළ ස්ථානයක් දැන්ටම තෝරගෙන තිබෙන්නේ. ඒ ප්‍රශ්නය පසු එළඹෙන වසර 3 ඇතුළතදී ස්ථිර වශයෙන් විස්තරණ තමයි බලාපොරොත්තු තිබෙන්නේ. මොකද මේ ඖෂධ ශේෂ්ත්‍රයේ පැන්නගෙන බොහෝ ගැටලු විසඳන්න බැහැ අපිට එවැනි ආකාරයේ ප්‍රමිතියෙන් ඉහළ තත්ත්ව පරීක්ෂණාගාරයක් නැතුව. ඉතින් ඒකට රජයේ මුදල් යොදවන්නට බලාපොරොත්තු වෙනවා.
ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීතුමා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යමාගෙන් ඇසීමට
ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි,
A1 විමසන ලබන වෛද්‍ය සහ ශල්‍ය සැපේ මතරින් සුළු ප්‍රමාණයක හිඟතාවයක් වරින් වර මතුවිය හැකියි. A2 වෛද්‍ය හා ශල්‍ය සැපයීම් විචල්‍යමය කාරණයක් වන අතර ඒ සම්බන්ධ ස්වස්ථා පරිකරක මෘදුකාංගය හරහා ලබාගත හැක්කේ දෛනික වාර්තාවකි. එබැවින් යම් කාල සීමාවකට බලපාන පරිදි වාර්තාවක ඉදිරිපත් කිරීම දුෂ්කරතාවයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. අතුන ඖෂධ සමාලෝචන කමිටුව මගින් ඖෂධ මිලදී ගැනීම හා බෙදාහැරීම පිළිබඳව අඛණ්ඩව සමාලෝචනය කරමින් සිටී. එසේම 2025 වර්ෂයේදී ප්‍රසම්පාදන සැලැස්ම ඖෂධ මිලදී ගැනීම ක්‍රියාවලිය අදාළ සැලසුම් සකස් කරමින් පවතී. ආ හතර ඔව් ඇතැම් අවස්ථාවලදී විදේශීය වෙළඳපොලේ පවත්නා අමුද්‍රව්‍ය ඌනතාවය නිසා හෝ යම් අවස්ථාවක හදිසිය වෛද්‍ය උපකරණ අක්‍රියත්වයට පත්වීම වැනි හේතු නිසා යම් යම් ඖෂධ උපකරණ 100% වර්ෂය පුරා සැපීමේ සිදු නොකළ කිරීමේ ගැටලුවක් පවතිනවා. ඒ පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ආ පහ යම් අවස්ථාවකදී යම් ඖෂධයක් හිඟවුවොත් එම ඖෂධ දේශීය ආයතන ප්‍රධානීන් මගින් මිලදී ගැනීමටත් ලෝකල් පර්චේස් යම් උපකරණයක් අකර්මණතාවයක් නිසා පරීක්ෂණ සිදු කිරීම නොහැකි වොත් එය සමහර පුද්ගලික අංශයට යොමු කරලා ඒ සඳහා ප්‍රතිපාදන රජමඟින් වෙන් කරලා ඒ කටයුතු සිදු කරන්න අපි කටයුතු කරමින් යනවා. ආ පැනනු නැගි
රුවෙමතුමනි බොහොම ස්තුතියි ඒ පිළිතුරු ලබා දීම සම්බන්ධව. ඒ වගේම තවත් අතුරු ප්‍රශ්න දෙකක් අහන්න අවසර ඉල්ලනවා ගරු කතානායකතුමාගෙන්. එකක් තමයි දැන් පහුගිය කාලයක් පුරාම ඖෂධ මිලදී ගැනීම ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රශ්න පැන නැගිච්ච යුගයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තම රටේ තියෙන අමාත්‍යංශ වලින් ක්‍රියාවලීන් වලින් සෞඛ්‍ය අමාත්‍යංශය කෙරෙහි තමයි ජනතාව වැඩිම අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා කලින් සිදු ඒ අඩුපාඩු මෙවර සිදු නොවන මට්ටමට මේක පාලනය කර ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යංශය මැදිහත් වෙන බවත් අපි දන්නවා. ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම ටෙන්ඩර් අවලංගු කරලා එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්පූර්ණ කරන්නේ නැතුව ඖෂධ ගෙන්වීම හරහා රට තුල විශාල ඖෂධ සම්බන්ධ අර්බුදයක් මතු වුණා. ඒ නිසා ඒ සමස්ත ක්‍රියාවලිය අධ්‍යයනය කරලා සිදු කළා තියෙන සමස්ත රටට සිදු කළා තියෙන සමස්ත මූල්‍ය පාඩුව කොපමණද කියන එකත් ඒ වගේම ඒ නිසා ජනතාවට සිදුවෙච්ච ඒ සමස්ත බලපෑම සම්බන්ධ වාර්තාවක් මේ සභාව හමුවේ ඉදිරිපත් කරන්න කටයුතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා දන්නවා ඒ පහුගිය කාලේදී මේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙච්ච බරපතල අක්‍රමිකතාවයන් මොනවද කියන එක. එතකොට අපිට ඇත්තටම ක්‍රමවේදයක් තිබුණා. යම් යම් බලපෑම් මත තමයි ක්‍රමවේදය කඩලා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට සමස්යක් හැටියට ගණනය කරලා මෙන්න මෙතරම්ම පාඩුවක් වුණයි කියලා කියන්න අමාරුයි. නමුත් එක එක සිදුවීම විමර්ශන අවසානයේදී අපිට කියන්න පුළුවන් මෙන්න මෙතරම් බරපතල මූල්‍ය වංචාවක් මේ ක්ෂේත්‍රයේ සිදු වුණායි කියන එක. ඒක දැනට කරගෙන යනවා. අන ඉදිරියේදී මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මගේ දෙවැනි ප්‍රශ්නය ලක්මාලි මන්ත්‍රීතුමිය අහපු ප්‍රශ්නෙත් එතරම් සම්බන්ධයි. ඇත්තටම අර පේරාදෙණිය, නුවරඑළිය සහ ජාතික රෝග ඇස්රෝහල ආශ්‍රිතව සිදු වූ ඇස් අන්ධවීම් සහ මරණ ගණනාවක් වාර්තා වුණ ඖෂධ කීපයක් සම්බන්ධව පසුගිය කාලේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය සම්බන්ධව ඒ මැදිහත් වෙච්ච ඒ ආයතනේ ඒ ප්‍රශ්නගත ඖෂධ ගෙන්නපු ආයතනවලට ඒ ඖෂධය ගෙන්වීමෙන් ඇතිවෙච්ච ප්‍රශ්න ගැන පිළිබඳව ඒ මරණ සහ ඇස් අන්ධවීම් ඇතුළු කාරණා සම්බන්ධව ඔවුන් අසාදු ලේඛනගත කිරීම, ඒ වගේම ඔවුන්ට යම් දඬුවම් ක්‍රියාවලියකට ලක් කිරීමක්, ඒ වගේම ඒ ඖෂධය ගෙන්නවන්න වැයෝ මුදල නැවත රජයට ලබා දෙන එකක්, එවැනි තත්ත්වයක් ගොඩනගා ගත යුතුව තිබෙනවා. මොකද මේවැනි ආයතන තවදුරටත් මේ ලෙස හැසිරීමේ ක්‍රියාවලිය නතර කරන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධව ඒ මැදිහත් වෙච්ච සියලු මානයින් ආයතනවලට අදාළ දඬුවම් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ මැදිහත් වීම බලාපොරොත්තු වෙනවා.
මන්ත්‍රීතුමා, පෞගේ කාලයේදී එහෙම තත්වෙන් බාල ඖෂධ ආනයනය කරන ලද සමාගම් හඳුනාගෙන තියෙනවා. ඒ ක්‍රියාවලිය උනේ කොහොමද කියන එක ගැන තමයි දැන් අභ්‍යන්තර විමර්ශන සිදු කරමින් පවතින්නේ. විශේෂයෙන්ම නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුදිවත් කිරීමේ ශල්‍ය කර්මිකයන් ප්‍රයක් සර්ජරියකට භාජනය කරන ලද රෝගීන් ගණනාවකේ ඇස් අහිමිීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධභාවයට පත් වුණා. ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවක් නම් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා. ඒ අනුව ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා එකක් ඒ ආබාධ තත්ත්වයට පත් කර වෙන ලද අතරපත් කරන ලද රෝගීන් 17 දිනකට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න. ඒතර මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා පුරවශ නැහැ. අපි දැන් මේ වන්දි ක්‍රමයක් සකස් කරලා තිනවා. එපමණක් නෙවෙයි මේ ඖෂධය ගෙන්වීම සඳහා මූලික වෙච්ච අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් යොදවන්න කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව බවට පත් වුණේ. ඒ නිසා අපි මේ එකින් එක විමර්ශනය කරගෙන යනවා. මේවට අදාළ සියලු අයට අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතනට අපි යොමු කරනවා.
ගරු SM මරික්කාර මන්ත්‍රීතුමා ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, කිරලපණ මන්සන්ධියේ යෝජිත ගුවන් පාලන පිළිබඳ ගැටළු මම ඇමතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, අයන්නේ එක පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදයේ හේතුවෙන් දේශීය අරමුදල් සපයා ගැනීමට අපොහොසත් වූ බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට 2022 නොවැම්බර් 10 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රමෝපායන හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරී කමිටුව RAM මගින් තීරණය කරන ලද බැවින් මෙම පාලම ඉදිකිරීම දැනට ක්‍රියාත්මක නොවේ. අයන්න දෙක 2022 නොවැම්බර් 10 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ RAM කමිටුවේ මගින් තීරණය කරන ලද බැවින් මෙම පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වෙනතෙක් තීරණ කළෙම නැත. අයන තුන ඉහත තීරණ හේතුවෙන් මෙම පාලම ඉදිකිරීම දැනට ක්‍රියාත්මක නොවන අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල සපයා ගනු ලැබීම සම්බන්ධයෙන් තීරණය කර නොමැත.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ගරු ඇමතුමා, මේ පාලම මේ ව්‍යාපෘතිය ආරම්භයේදී මේ සිල්බඳව ශක්්‍යතා වාර්තා අධ්‍යයනය කරලා ඔක්කොම කරලා බිලියන ගාණක් වන්දි ගෙවලා තියෙනවා මේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා. එතකොට දැන් මේ පාලම හදාන්නේ නැත්තම් ඒ අත්පත් කරපු මේ ඉඩම් වලට ගෙවපු මුදල් එකක් අපරාදේ. දෙවැනි එක තමයි දැන් මේක බලාපොරොත්තු වෙච්ච මේ අරමුණ මේ achieve වෙන්නේ නැහැ. එතකොට දැන් ඔය හදන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙන්නේ ගිය ආණ්ඩුවනේ. එතකොට දැන් මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද ඒක සම්බන්ධව?
ගරු අමාත්‍යතුම,
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට පිළිතුර ඔබතුමාගේ ප්‍රශ්නය අහලා තිබෙන්නේ ෆ්ලයිඕවර් එක පිළිබඳව. ඒ ෆ්ලයිඕවර් ඉදිකිරීම පිළිබඳව තමයි තීරණයක් නැවත අරගෙන නැත්තේ. නමුත් බේස්ලයින් මාර්ගයේ දුටුගැමුණු හන්දිය බර්නාඩ් හන්දිය දක්වා පුළුල් කිරීම කියන ස්ථාවරයේ වර්තමාන අමාත්‍යාංශයේ සිටිනවා. ඔබතුමා පැහැදිලි කළ පරිදි වන්දි ලබා දී තිබෙනවා යම් කොටසකට. එම නිසා බේස්ලයින් මාර්ගය දුටුගැමුණු හන්දිය දක්වා නැතිනම් කොහුව 120 පාර දක්වා පුළුල් කිරීමේ කටයුතු කරනවා. එතකොට වන්දි ලබා දීම නිසා මුදලක් හානියට ලක් වෙන්නේ නැහැ. එමන්සේ එම කටයුත්ත සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, දැන් මේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ හැටියට මේකට අදාළ නැති එකක් මම අහනවා. මේ උත්තර දෙන්න බැරි වෙයි සමහරලාට, වෙන වෙලාවක උත්තරයක් දෙන්න. දැන් අපේ ආසනේ කොළොන්නාවේ ලෝ ලෙවල් පාර 2017 ජනවාරි 12 වෙනිදා හදන්න ආරම්භ කරා. විදේශ ආධාර මත ඒ පාර හදන කටයුතු 100%ක්ම පාර ඉවරයි. නමුත් ඒකේ කම්ප්ලීට් වෙන්නේ නැහැ. පාලම් දෙකක් තවම හදලා නැහැ. ඒක මම දන්නා තරමට එක පාලමකට ටෙන්ඩර් එකක් අවෝඩ් කරලා ඒ ටෙන්ඩර් එක මොකක් හරි ආයි අයින් කරලා තියෙනවා. අනිත් පාලමට මම හිතන්නේ තාම මුදල් හොයා ගැනීමක් කරගන්න බැරුව මේ වෙලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ පාර හදන්න ගිය මුදලත් එක බලද්දී ඒ පාලම් දෙකට ඒ ඉතුරුලා තියෙන පාලමට රජයේ මැදිහත් වීමෙන් මුදල් දාලා හරි ඒක හැදුවනම් මේකේ අරමුණ මේ ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් 2017 පටන් ගත්තේ දැන් 2025 වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පිළිබඳව සොයා බලලා ඒක කඩිනම් කරලා ඉවර කරන්න කියලා ඉවරලා මොකද හේතුව එතකොට ඒකේ අරමුණ ගන්න බල මොකද අනිත් පැත්තෙන් දැන් එතන පාර්ලිමේන්තු පාරෙන් කඩුවෙලට යන කඩුවෙලට හවසට ඔෆිසර්ලා යන කට්ටිය යනවට වඩා ඉතා ඉක්මනින් යන්න පුළුවන් ඒ පාර ගියාම. එතකොට මේ පාර්ලිමේන්තු පාරේ තදබදයක් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු මහත්මයා.
හරි, ගරු කතානායකතුමනි, මේ පිළිබඳ අවධානය යොමු වෙලා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා වෙනම ලිපියක් මගින් ප්‍රශ්නයක් විතර නෙමෙයි, ලිපියක් මගින් ඉදිරිපත් කළොත් නිශ්චිත ප්‍රශ්නය අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න පුළුවන්.
ගරු අජිත් ගියාන් මන්ත්‍රීතුමා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු ඇමතිතුමාගෙන් අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ මගින් සිදු කරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවටගෙන එම සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 41ක් මහාධිකරණ නඩු 14ක නීතිතුමා විසින් අධිචෝදනා ගොනු කර ඇති අතර තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී. දෙක ඔව් ආ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් පෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණුද ඊට පරිබාහිරව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වන කරුණුද පදනම් කරගෙන තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අතර ඒ තුළින් අනාවරණය වන කරුණු මත ඉදිරි නෛතික පියවර ගැනීමට නියමිතයි. ඈ පැන නොනඟි.
ගරු අමාත්‍යතුමනි, ඔබතුමා පිළිතුරේ සඳහන් කළ පරිදි දැනට විභාගයෙන් පවතින නඩු ප්‍රමාණයක් තියෙනවා. ඒවා යන්නේ පසුගිය රජය කළ ඇති කොමිසම් සභා පොලිස් පරීක්ෂණ පදනම් කරගෙන. නමුත් අලුත් සාක්ෂි අනාවරණය වුවහොත් ඔබතුමා නව කොමිසමක් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවද කියන ප්‍රශ්නය අහනවා.
ඔව්, දැනට අප බලයට පත් වුණාට පස්සේ මේ විමර්ශන නව අධිරකින් ආරම්භ වෙලා තියෙනවා. මෙම නව විමර්ශන සම්බන්ධයෙන් 24/11/11 දින, ඒ කියන්නේ පහුගිය නොවැම්බර් 11 වෙනි දින කොටුව මෛත්‍රත් අධිකරණය වෙත නඩු අංක B 35882 ඇලිරක් 2024 යටතේ කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. මේ දක්වා කරන ද විමර්ශන අනුව සාක්ෂිකරුවන් නැත්නම් විමර්ශනයේදී සිවිල් සාක්ෂිකරුවන් 12ක්, හමුදා සාමාජිකයන් 7ක්, පොලිස් නිලධාරීන් 26ක් සහ බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙක් ඇතුළු 48කින් මේ වෙනකොට ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. ඒ අනුව විමර්ශනය වඩා විධිමත්ව සිදු කරන බව ගරු කතානායකතුමනි අවධාරණය කරන්න කැමැතියි.
දෙවෙනි වටය රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය කෘෂිකර්ම පරිසම්පත් ඉඩම් සහ වාර්මල්ක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, රෝහිණි කුමාරි විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් කෘෂිකර්ම ඇමතිතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා
කතානායකතුමා, විශේෂම ගරු සභානායකතුමනි, ඔබතුමාලා විපක්ෂයේදී විශාල හඬ නගපු කාරණයක්. ඔබතුමාලාට හිතේ අසාධාරණය අපෙන් පිළිගන්න හදන්න එපා. දැන් මේ ප්‍රශ්න අහනකොට ගරු කතානායකතුමනි, ප්‍රශ්න ඉදිරිපත් වුණේ ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රමුඛතාවයන. නමුත් ගියාණ්ඩු එක වෙනස් කරා, කමන්නේ නැහැ. අද ගත්ත න්‍යාය පුස්තකයේ තියෙන ප්‍රශ්න මාලාව දැක්කොත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ප්‍රශ්න අහන්න ඕනේ කවුරු මන්ත්‍රීක, අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ගරු සභානායකතුමනි, ඔබතුමාලා මේ අසාධාරණ විරුද්ධ දීර්ඝ ලෙස සටන් කරපු උදවිය එදා විපක්ෂින්දගෙන අපිත් විපක්ෂින්දගෙන ඔබලාට ඒ සහයෝගය දුන්නා. යම් සාධාරණයක් මේ ප්‍රශ්න අහන මන්ත්‍රීවරුන්ට තිබෙන්න ඕනේ. දැන් අද ගත්තොත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අඩු ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන. එහෙම නොවුණා ගරු ඉතිහාසයේ මේක මන්ත්‍රීවරු ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රමුඛතාවය අනුව ගරු සභානායකතුමනි දුන්නේ. නමුත් ඒක පෞගේ කාලයක නැති කරා කමන්නේ නැහැ. නමුත් මට පේන විදිහට දැන් අපි ප්‍රශ්න අහන මන්ත්‍රීවරුව හැටියට මේ වැඩපිළිවෙල තියෙනවා. නමුත් අපි පේනවා නිකන් අර අර එකගේ මේ අර බලම් විදින තත්ත්වයකට පාර්ලිමේන්තුව පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම නොවේ නිකන් මේ රටේ ප්‍රශ්න කතා කරන්න බලා උතුමලත් කතා කරන මාස සාධාරණ අපි ඒක විචනය කරන්නේ නැහැ. නමුත් අපිට යම් වැඩපිළිවෙලක් සාධාරණයක් ඉදිරිපත් කරලා දෙන්න කියලා ගරු කතානායකතුමා හැටියට මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ යෝජනා මන්ත්‍රීතුමා රාමනාථ
කරු කතානායකතුමා ගුඩ් මෝර්නින්. මම දෙසැම්බර් 18 මගේ පාර්ලිමේන්තු ප්‍රිවිලේජ් එකක් බ්‍රේච් කරලා තියෙනවා කියලා දෙසැම්බර් 18 ඔබතුමාට ලියුමක් දුන්නා. මට කතා කරන්න වෙලාව වෙන් කරන්නේ අද ජනවරි 7 අද වෙනකන් ඒකට පිළිතුරුවක් උත්තර දුන්නේ නැහැ. විපක්ෂ නායකට ඕගොල්ලෝ යවලා තියෙනවා ලියුමක්. හැබැයි මට කතා කරන්න වෙලාව අදවත් වෙන් කරන්නේ නැහැ. එතකොට මට පාර්ලිමේන්තුවේ ඉවිල්ලා වැඩක් නැහැ. මං ජස්නා ඉඳන් එන්නේ. එතකොට කිසි ජූස් එකක් නැහැ මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා මම නිකන් උඩ බලාගෙන ඉඳලා ගෙදර යන එක. ඒක උත්තර දෙන්න කරුණා කරලා.
ගරු විපක්ෂ නායකතුමාට අපි යොමු කරලා තියෙනවා අදාළට පිළිතුරු ලබා දීමට. ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි අපි ඔබතුමා මුණ ගැහිලා විපක්ෂ නායකතුමාත් විපක්ෂයේ කණ්ඩායමකුත් මේ පිළිබඳව සාකච්ඡා කීපයක් ගැන සාකච්ඡා කරනකොට මේ කාරණේත් සාකච්ඡා කරා. අපි ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ලිඛිතවත් දීලා තිනවා හමු වෙලත් සාකච්ඡා කරලා තිනවා ඔබතුමත් එක්ක. ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරමු.
අපි සාධාරණයක් කරනවා කියලා පාර්ලිමේන්තුව ඇතුලේ මට මේක කරන්න බැරි නම් මට කතා කරන්න වෙලාවක් වෙන් කරන්න නැත්තම් විපක්ෂයේකින් කොහොමද අපි ඉස්සරහට හිතාගෙන යන්නේ අපි එකට රටට පවත් කරන යනවා කියලා.
කරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ලබා දුන්න එකට අදාළ කරු අතුන මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් අපි කමිටුවක් පත් කරන්න යෝජනා කරලා තිනවා. ඒ කමිටුව පත් කරලා ඒකේ වාර්තා අර පස්සේ අපි ඉදිරි කටයුතු කරමු. මන්ත්‍රීතුමා.
ඔව් කතානායකතුමනි විශේෂයෙන්ම මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාගේ මේ අවධානය යොමු කරනවා. පෞගිය සති කීපය තුළ විශේෂයෙන්ම මේ ජනමාධ්‍යවල පළ වුණා මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික අතවර ගැන. ඉතින් මං හිතනවා මේ සම්බන්ධව ප්‍රධාන ලේකම්තුමිය යම් යම් ක්‍රියාමාර්ග අරන් උත් තිබෙනවා. සමහර අයව වැඩ තහනම් කරලා තිබෙනවා. සමහර අයව විශ්‍රාම ගන්නලා තිබෙනවා. ඒ වගේම කරු කතානායකතුමිය විශේෂයෙන්ම IT සෙක්ෂන් එකේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර ලිංගික අතවර කරන්න ඉන්න බලධාරීන් කටයුතු කරනවා කියන පැමිණිල්ල තමයි වාර්තා වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි රාශියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබතුමාට ඉල්ලා සිටිනවා මේ ගැන වහාම පරීක්ෂණයක් කරලා ක්‍රියාමාර්ග ගන්න. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරු හැටියට අපිටත් ඒක බලපානවා. ඒ හින්දා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ පිළිබඳව වහාම පරීක්ෂා කරලා ක්‍රියාමාර්ග ගන්න කියලා.
මන්ත්‍රීවරයා මේ අපි මේ වෙනකොට කවුරුත් එහෙම දැනුම් දීමක් කරලා නැහැ මේ සම්බන්ධ විමර්ශනයක් කරන්න. IT ඩිපාර්ට්මන්ට් සම්බන්ධයෙන් මන්ත්‍රීතුමා හැඳයක් ලැබිලා නැහැ. ප්‍රධාන
ඉන්ෆෝමේෂන් තොරතුරු අංශය ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ෆෝමේෂන් සිස්ටම් ඇන්ඩ් මැනේජ්මන්ට් අංශය. එහෙම එකක් තියෙනවනේ. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා කියලා කියනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් සිස්ටම් ඇන්ඩ් මැනේජ්මන්ට්.
කින දෙපාර්තමේන්තුවෙන් අපිට පැමිණිල්ලක් ලැබිලා නැහැ. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපරභාග 1 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 11:10 10ට පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8.5 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීම සහ පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
ස්වභාවිකවද?
ආයි.